සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් කෝධං ජත්වා සුඛං සේති කෝධං ජත්වාන සෝචති කෝධස්ස විසමූලස්ස මදුරග්ගස්ස දේවතේ වදං අරියා පසං සම්ති තං හි ජත්වාන සෝචති සද්ධාවන්ත පිනතුනි අද පිනතුන්ට ධර්මදේශනා කරන්නට අපි මාතෘකා කළේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේහි ජත්වා සූත්‍රයේහි සඳහන් වෙන ගාථා ධර්මයක්. මීට පෙර දිනක අපි මේ ගාථා ධර්මයේ මාතෘකාව හැටියට තබාගෙන ද්වේෂය දුරු කරන්නට දෛනික ජීවිතයේ අපට භාවිතා කළ හැකි ප්‍රායෝගික ක්‍රමෝපායන් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට උත්සාහ කළා. එදින අපි ද්වේෂය දුරු කරන්න භාවිතා කළ හැකි එක් ක්‍රමයක් පිළිබඳව පැහැදිලි කළා. ඉතිරි කොටස් ඉඩකඩ ලැබෙන ආකාරයට ඉදිරියේ පහදා දෙන බවත් අපි එහිදී සිහිපත් කළා. අපි මුල් දේශනාවේදී සිහිපත් කළේ ක්‍රෝධය දුරු කරන්නට, එහෙම නැත්නම් ද්වේෂය දුරු කරන්නට භාවිතා කළ හැකි ඉතාම ප්‍රායෝගික ක්‍රමයක්. ඒ තමයි තමන්ට ද්වේෂය, අමනාපය, කෝපය මතුවෙන්නේ තමන් බාහිර ලෝකයේ පිළිබඳව, ආරම්මණයන් පිළිබඳව තමන් සිතන ආකාරය මත, තමන්ගේ සංකල්පනා මත, ඇසින් දකින, කනින් අහන, දිවට දැනෙන, නාසයට දැනෙන, කයට දැනෙන, සිතට දැනෙන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි ග්‍රහණය කරන්නා වූ ආරම්මණයන් පිළිබඳව අපි මොන ආකාරයටද සිතන්නේ, කල්පනා කරන්නේ, ඒ සිතන කල්පනා කරන ආකාරය මත තමයි අපට ද්වේෂය මතුවෙන්නේ. ඒක ලෝකයේ වරද පමණක් නොවේ, අපේ චින්තනයේ දෝෂයයි කියන බව දකින්නට පුළුවන් නම් ද්වේෂය පාලනය කරගන්නට, දුරු කරගන්නට එය පහසු මගක් කියන බව පසුගිය ධර්මදේශනාවේදී අපි විවිධ උදාහරණ ඇතිව පැහැදිලි කරලා දුන්නා. එහිදී අපි එක් උදාහරණයක් දැක්වුවා. යම්කිසි කෙනෙක් සිනහසුනොත්, අපට මුව පුරා සිනාසෙනකොට ඒ දකිද්දී අපටත් සතුටක් ඇති වෙලා අපිත් සිනාසෙනවා. අපි යම්කිසි කාරණයකින් පරාජිත වෙලා, දුකටපත් වෙලා, ගැටිලා, කාගෙන් හරි දොස් අහලා, එහෙම නැත්නම් මොකක් හරි කරන්නට ගිය කටයුත්තක් වැරදිලා අපි චිත්ත පීඩාවටපත් වෙලා ඉන්න අවස්ථාවේ, ඒ මුලින් කියන තැනත්තාම සිනහ මොහොසු මුහුණින් අපි ඉදිරියට ආවොත් අපට ඒ පිළිබඳව කෝපයක් මතුවෙන්නට පුළුවන්. එතකොට එකම සිනහව පිළිබඳව මුල් අවස්ථාවේ සතුට ප්‍රසාදය ඇති වෙන්නටත්, දෙවැනි අවස්ථාවේ කෝපය අමනාපය ඇතිවෙන්නටත් හේතුව සිනහව බාහිර කාරණයක් හැටියට උපකාර වුණාට සැබවින්ම අපේ මනෝභාවය මතයි ඒ වෙනස ඇති වෙන්නේ කියන බව අපි පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා පසුගිය ධර්මදේශනාවේදී අපි විශේෂයෙන් පහදා දෙන්නට උත්සාහවත් උනේ මේ ලෝකයේ හේතුව ප්‍රත්‍ය කියලා කාරණා දෙකක් තියෙනවා. පිනතුන් නිතර අහලා ඇති දහම් අසනකොට මේ ලෝකේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි සිදුවෙන්නේ. හේතුව කියන්නේ එකක්, ප්‍රත්‍ය කියන්නේ එකක්. හේතුවයි කියලා කියන්නේ ඵලය ඇති කරන්නට ප්‍රධාන වශයෙන්ම බලපවත්වන කාරණේ. ප්‍රත්‍යයි කියලා කියන්නේ හේතුව පවත්වන්නට, නඩත්තු කරන්නට, මතු කරන්න, අවදි කරන්නට බාහිරින් සහාය වෙන අවශේෂ කාරණා. එතකොට අපට යම්කිසි කෙනෙක් පිළිබඳව, යම් කාරණයක් පිළිබඳව, යම් සිදුවීමක් පිළිබඳව තරහ අමනාපය මතුවෙනවා නම් ඒකේ ප්‍රධාන හේතුව වෙන්නේ අපේ මනසෙහි අප්‍රහීන ද්වේෂයයි. ඒකට ප්‍රත්‍ය වෙන්නේ ඒ බාහිරින් පැමිණෙන කාරණයයි. අනිකා කළ දේ, අනිකා කී දේ, බාහිර සිදුවීම ප්‍රත්‍යක් වෙනවා අපේ ද්වේෂය අවසන්නට. නමුත් ප්‍රධාන සාධකය වෙන්නේ අපේ මනසේ අප්‍රහීන ද්වේෂයයි කියන බව හරියට දැක්කොත්, හඳුනාගත්තොත් එයම පුද්ගලයාට ද්වේෂය දුරු කරගන්නට උදව්වක් වෙනවයි කියන බව අපි පසුගිය ධර්මදේශනාවේදී පැහැදිලිව දේශනා කරන්නට යෙදුණා. එතකොට අද නැවතත් අපි ඒ සංයුත්ත නිකායේ ජත්තා සූත්‍රයේ ගාථා ධර්මයේ මාතෘකා කරගත්තේ ද්වේෂය දුරු කරන තවත් ක්‍රම කිහිපයක් කාල වේලාවේ හැටියට පැහැදිලි කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේගෙන් ඒ දේවතාවා පැමිණ විමසුවේ, ස්වාමීනි බුදුරජාණන් වහන්ස, කුමක් නැසීමෙන් යම් කිසි කෙනෙකුට සුවසේ නිදා ගන්න පුළුවන්ද, කුමක් නැසීමෙන් යම් කෙනෙකුට ශෝක නොකර ඉන්න පුළුවන්ද, කවර ධර්මතාවයක ප්‍රහාණය කිරීම තථාගතයන් වහන්සේ අනුමත කරනවද, වර්ණනා කරනවද කියලා තමයි ඒ දේවතාවා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. ඒ සඳහා පිළිතුරු හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළ ගාථා ධර්මයයි අපි මාතෘකාව හැටියට යොදාගත්තේ. කෝධං ජත්වා සුඛං සේති, කෝධං ජත්වා නසෝචති, කෝධස්ස විසමූලස්ස මදුරග්ගස්ස දේවතේ, වධං අරියා පසං සම්ති තංහි ජත්වා නසෝචති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ක්‍රෝධය නැති කරන තැනැත්තා සුවසේ නිදා ගන්නවා, ඒ වගේම ක්‍රෝධය නැති කරන තැනැත්තා ශෝක නොකර ජීවත් වෙනවා. මදුර අගක් හැටියට පෙනෙන විස සහිත මුලක් ඇති මේ ද්වේෂය, එකෙන් අදහස් කළේ අපි පසුගිය දේශනාවේදී පැහැදිලි කළා, මේ ද්වේෂය මනසේ මතු වුනහම මනස කිලිටි වෙනවා, අඳුරු වෙනවා, විකෘති වෙනවා. ඒ නිසා ද්වේෂය විස සහිතයි. නමුත් ඒ විස සහිත ද්වේෂයට වසඟ වුනහම අනුන්ට හිංසා කිරීම, පීඩා කිරීම, පලි ගැනීම බොහොම මිහිරි දෙයක් වගේ වැටහෙන්නට ගන්නවා ඒ අඳුරු මනසක් ඇති තැනැත්තට. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා, ද්වේෂයේ විස සහිත මුලක් ඇති, මිහිරිවට දැනෙන අගක් ඇති ධර්මතාවයක්. නමුත් මේ ක්ලේශ ධර්මයේ, පාප ධර්මයේ, නීවරණ ධර්මයේ, අසත් ධර්මයේ යම් කෙනෙක් මනසින් බැහැර කරගන්නවා නම් එය ආර්යයන් වහන්සේලා විසින් ප්‍රශංසා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේවතාවට පිළිතුරු දෙන්නේ. ඉතින් මේ කාරණේම අද නැවත වතාවක් අපි මාතෘකා කරගත්තේ. අපි මුලින් සිහිපත් කළා වගේ ද්වේෂය දුරු කරන්නට ප්‍රායෝගිකව භාවිතා කළ හැකි තවත් ක්‍රම කිහිපයක් පිළිබඳව පින්නතුන්ගේ අවධානය යොමු කරන්න. අද ධර්ම දේශනාවේදී අපි පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්නට අදහස් කළේ තවත් ද්වේෂය පාලනය කරන එක් ක්‍රමයක් හැටියට අපට දකින්නට පුළුවන් නම්, දැන් අපේ පැත්තෙන් අපේ හිතන ආකාරය මත, අපි කල්පනා කරන ආකාරය මත ද්වේෂය මතුවෙන්න වගේම අපිට සමහර වෙලාවට පෙනෙන්නට ගන්නවා අපි කොච්චර හිත හදාගන්න හැදුවා වුණත් අනිත් අයගේ දෝෂය අපට මතුවෙවි පෙනෙන්නට ගන්න. ඒ නිසා හුඟක් දෙනෙකුට තරහ දුරු කරගන්නට, අමනාපය දුරු කරගන්නට ඇතිවෙන බාධකයක් හැටියට එයයි පැහැදිලි කරනවා, හාමුදුරුවනේ අපි කොහොම හරි හිත හදාගෙන ඉන්න හැදුවට මේ මිනිස්සු ආපහු ආපහු ඒ වැරදි කරනකොට, ආපහු ඒ දෝෂයම මතු කරගන්නකොට අපටත් ඉතින් අපේ මනසේ පාලනයක් නැතු වෙනවා. එතකොට ආපහු අපේ කෝපය මතු වෙනවා. ඉතින් ඒ නිසා අපි කොච්චර හිත හදාගෙන ඉන්න හැදුවා වුණත් මේ මිනිස්සුන්ගේ තියෙන අඩුපාඩු නිසා තමයි අපේ අමනාපේ ද්වේෂය මතු වෙන්නේ කියලා හුඟක් වෙලාවට සමහරු කියනවා. එතකොට ඒ කාරණේ ගැනත් අපට ටිකක් සැලකිලිමත් වෙන්නට පුළුවන් නම් එයම අපට ද්වේෂය දුරු කරන්නට කාරණයක් හැටියට පුහුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ අන් අය වැරදි කරන්නේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ කිසිම දෙයක් හොඳක්වත් නරකක්වත් අහේතුකව අප්‍රත්‍යක්ව සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අහඹු විදිහට සිද්ධ වෙන්නේ නැහැ. කාගේවත් ඕනකමට සිද්ධ වෙන්නේ නැහැ. පුද්ගලික ඕනෑපාකම් මත සිද්ධ වෙන්නේ නැහැ. යමක් සිද්ධ වෙනවා නම් හොඳක් හරි නරකක් හරි සිදු වෙන්නට අදාළ හේතුවක් තිබිය යුතුමයි. එහෙමනම් යම් කෙනෙක් වරදක් කරනවා නම් යම් කෙනෙකුගේ දුර්වලකමක් තියෙනවා නම් ඒ වරද දුර්වලකම මතුවෙන්නේ ඔහුගේ ඕනකමටවත් අපගේ ඕනකමටවත් නෙවෙයි, ඒ දුර්වලකම මතුවෙන්නට අදාළ හේතු තියෙන නිසා. ඒ නිසා අපට ද්වේෂය දුරු කරගන්නට වඩාම පහසු ක්‍රමයක් තමයි පුද්ගලයන් වැරදි කරන්නට සුදුසු හේතු ඒ අය ළඟ තියනවා නේද? ඒ දුර්වල හේතු තමන් ළඟ තියෙන නිසා නේද මිනිස්සු අතින් අඩුපාඩු සිද්ධ වෙන්නේ කියලා පටිච්ච සමුප්පාද න්‍යායට අනුව හේතුඵල ධර්මයට අනුව අපට ලෝකය විග්‍රහ කරගන්නට පුළුවන් නම්, අනේකාගේ වරද දිහා අපට බලන්නට පුළුවන් නම් අන්න ඒ තුලින් අපට ද්වේෂය දුරු කරගන්නට පුළුවන්. තවත් විදිහකින් කියනවා නම් අපේ පැත්තේ ඉඳලා මේ ප්‍රශ්නේ දිහා බලන්නේ නැතුව අනේකාගේ පැත්තෙන් පොඩ්ඩක් මේ ප්‍රශ්නේ දිහා බලන්නට උත්සාහවත් වීම. ඇයි කෙනෙක් එහෙම කරන්නට පෙළඹුණේ? ඇයි කෙනෙක් එහෙම කියන්නට පෙළඹුණේ? මොකක් නිසාද එහෙම හිතුවේ? ඇයිද ඒ වගේ තත්වයකට ඒතනත්තාගේ මනස පරිවර්තනය වුනේ? එතකොට අන්න එහෙම වෙන්නට බැරිද? මට එහෙම වෙන්නට බැරිද? මෙන්න මේ විදිහට අපි ටිකක් කාරණේ පිළිබඳව හේතු යුක්ති සහිතව අපට සිතා බලන්නට පුළුවන් නම් ගොඩක් ගැටලු අපට निराකරණය කරගන්න පුළුවන්. දැන් ඔතනදී හුඟක් දෙනෙකුට වරදින දේ තමයි කාරණා සහේතුකව බලනවා වෙනුවට සාධාරණීකරණය කරන්නට උත්සාහවත් වෙනවා. පෙර දින ධර්මදේශනාවේදීත් අපි ටිකක් ඒ පිළිබඳව සිහිපත් කළා. සාධාරණීකරණය කරනවා කියන තැනදීත් පුද්ගලයා යම්කිසි හේතුවක් ඉදිරිපත් කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් හේතුඵල දකින්නවා කියන එකට වඩා එතන වෙනසක් තියෙනවා. ඒ මොකක්ද? යම්කිසි වරදක් සාධාරණීකරණය කරන්න උත්සාහ කරන තැන තමන් ඒකට වැරදිකාරයා නෙමේ, අනුන් තමයි වැරදිකාරයා කියලා අනුන් මත වරද පටවලා අනිකාට චෝදනාවක් කරන්නට තමයි අපි උත්සාහ කරන්නේ. එහෙම කරන්නට උත්සාහ කරනවා නම් ඒ තුලින් ද්වේෂය, කෝපය, වෛරය, අමනාපය, නුරුස්නා ගතිය වැඩෙනව මිසක් ඒකේ අඩුවීමක් කවදාවත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ද්වේෂය දුරු කරන්න යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ තැනත් අනිවාර්යෙන් සිතට ගත යුතු දෙයක් තමයි මේ සාධාරණීකරණය කරන්න නෙමෙයි අපිට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. දැන් මගේ නම් කිසි වැරද්දක් නෑ ඒකට. අහවලා මෙහෙම කරපු නිසා තමයි ඒගොල්ලෝ තමයි මෙහෙම කරන්නේ. අපි නම් කවදාවත් එහෙම හිතන්නේවත් නෑ. එතකොට මේවා නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ මේ මතුවෙන අමනාපයේ ද්වේෂයේ දුරු කරන්න අපිට මොකද්ද කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහේ යම් කිසි හොඳ පරමාර්ථයක් ඇතුව සද්භාවයකින් අපට ලෝකේ දිහා දකින්නට අපේ මනස පුහුණු කරන්න පුළුවන් නම් ඒ උත්සාහය කාලයක් යනකොට නිවැරදි දැක්මක් සඳහා අපට උපකාර වෙනවා. ඒ නිසා අපි ටික ටික උත්සාහ කරන්නට ඕන. ඒ ප්‍රශ්නයක් දිහා බලලා මම නම් වැරදි නෑ, අනේකා තමයි වැරදි කියලා අනේකා මතට වරද පටවලා චෝදනා කරනවා වෙනුවට මිනිස්සු වැරදි කරන්නේ මොකක් නිසාද, කොහොමද කෙනෙක් අතින් වරද සිද්ධ වෙන්නේ කියලා ඇත්තටම සහේතුකව පටිච්ච සමුප්පන්න විදිහට, පටිච්ච සමුප්පන්න කියන්නේ හේතුවකින් තමයි ඵලය හටගන්නේ. එතකොට මේ ඵලය හටගත්තේ මොන හේතුවෙන්ද? මේ තැනත්තා මෙහෙම වරදක් කරන්න පෙළඹුණේ ඇයි? අන්න එහෙම ටිකක් නුවණින් විමසා බලන්න පුළුවන් නම් එතෙන්දී හුඟක් අපට ද්වේෂ කරනවා වෙනුවට අනිත් අය පිළිබඳව ඇත්තටම අනුකම්පාවක්, කරුණාවක් ඇති කරගන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු තමන්ගේ බිරිඳාතින් වරදක් සිද්ධ වෙනවා. තමන්ගේ සැමියාතින් වරදක් සිද්ධ වෙනවා. තමන්ගේ දරුවාතින් වරදක් සිද්ධ වෙනවා. එතෙන්දී අපි ටිකක් සිතා බලන්නට ඕන, මොකක් නිසාද මේ අය මේ වැරද්ද කළේ? එතකොට බිරිඳ වරදක් කරනවා නම් සැමියා තමන්ගේ පැත්තේ ඉඳලා තීරණය කරනවා, නෑ මේක හොඳටම වැරදි, මෙහෙම කරපේක කොහෙත්ම සුදුසු නෑ, ඒ කටයුත්ත එහෙම සිද්ධ කරපේක කියලා තමන්ගේ පැත්තෙන්ම කල්පනා කරනවා මිසක් බිරිඳ මේ ප්‍රශ්නේ දිහා කොහොමද දැක්කේ? ඇයි ඒ වගේ ප්‍රතිචාරයක් දැක්ුවේ? මොකක් නිසාද එහෙම කළේ? මොනව හිතාගෙනද ඇය එහෙම කළේ? අන්න එහෙම ටිකක් විමසලා බලන්නට පෙළඹෙන ගතිය, අඩු ගතියක් සමාජය අපට ප්‍රකට වෙනවා. ඉතින් මේ නිසා සමහර වෙලාවට අපි හිතමු පෞල් ජීවිතවල නොයෙකුත් අර්බුද පිළිබඳව මිනිස්සු ඇවිදින් කතා කරනවා, සාකච්ඡා කරනවා. දැන් සමහර වෙලාවට මහත්මයා ඇවිදින් බිරිඳ පිළිබඳව යම් අඩුපාඩුවක් සාකච්ඡා කළොත්, එතකොට ස්වාමියා කියන කතාව අහගෙන හිටියන් පස්සේ 100%ක් මේ කියන කතාව ඇත්ත වගේ තමයි පෙනෙන්නේ. මොකද ඒ වගේ ප්‍රශ්නකදී එහෙම හිතනව ඇරෙන්න, එහෙම කටයුතු කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඊළඟට බිරිඳගෙන් ඒ ප්‍රශ්නේ අහලා බැලුවෙන් පස්සේ බිරිඳ හිතපු හැටි, බිරිඳ කතා කරපු හැටි, බිරිඳ හැසිරිච්ච හැටි 100%ක්ම හරි වගේ පේනවා. ඒ වගේ කාරණයකදී එහෙම කරනව ඇරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ කියලා අපිට හිතෙනවා. එතකොට බිරිඳත් එක්ක කතා කරපුවාම බිරිඳත් හරි, සැමියාත් එක්ක කතා කරපුවාම සැමියාත් හරි, ඒතර දෙන්නම නිවැරදි තැනක ඉන්නවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මොකද්ද මේ ප්‍රශ්නය? ඒ හැම කෙනාම දෙදෙනාම උත්සාහ කරනවා තමන්ගේ පැත්තේ ඉඳලා ප්‍රශ්නේ විනිශ්චය කරන්න, අනෙකාගේ පැත්තෙන් ඒ දිහා බලන්නේ නැහැ. බිරිඳ නිවසේ ප්‍රශ්නේ දිහා බිරිඳක් හැටියට බලනවා මිසක් සැමියා මේ ගැන බලන්නේ කොහොමද? එහෙම හිතන්න පෙළඹෙන්නේ නැහැ. පෙළඹෙන්නේ නැති නිසා තමන් හිතනවා තමන් හිතන හැටියටම හැම දෙයක්ම වෙන්න ඕන, අනිත් අය හිතන හැටියට නෙමෙයි. එහෙම හිතන්න කල්පනා කරන්න ගිය ගමන්ම තමන් අමුතු අධිපතිභාවයක් අරගෙන ස්වමතයම තහවුරු කරන්න උත්සාහ කරනවා, අනිකා පිළිබඳව එතරම් සංවේදී වෙන්නේ නැහැ. ඒ වගේ ආත්මార్థකාමී වැඩපිළිවෙලකට යොමු වෙච්ච ගමන්ම අනිකා ඊට පස්සේ සටනට සූදානම් වෙනවා. එහෙම බෑ, මං හිතන හැටියට වෙන්න ඕන, මං කියන හැටියට වෙන්න ඕන කියලා අනිකා ඊට පස්සේ උත්සාහ කරනවා තමන්ගේ මතය සනාථ කරන්න, තහවුරු කරන්න. දැන් එතකොට බිරිඳ තමන් හිතන ආකාරයේ තහවුරු කරන්න උත්සාහ කරනවා, සැමියා තමන් හිතන ආකාරයේ තහවුරු කරන්න උත්සාහ කරනවා. දෙදෙනාම අවසානයේ තර්ක විතර්ක කරලා දෙදෙනා අතර මහා ගැටුමක්, අර්බුදයක්, ආරවුලක් ඇති කරගන්නවා. සමහර වෙලාවට දික්කසාද වෙන තැනට පවා ප්‍රශ්නේ දුර දිග යනවා. ඇත්තටම දෙන්නත් එක්කලා කතා කරලා බැලුවෙන් පස්සේ එතන ගැටුමක් ඇති කරගන්නට, අර්බුදයක් ඇති කරගන්නට තරම් ගැටලුවක් නැහැ. නමුත් තියෙන එකම ගැටලුව තමන්ගේ පැත්තෙන් බලනවා විනා අනිකාගේ පැත්තෙනුත් ඒ ප්‍රශ්නේ දිහා පොඩ්ඩක් හිස යොමු කරලා බලන්න, නෙත යොමු කරලා බලන්න, හිත යොමු කරලා බලන්න අපි පෙළඹෙන්නේ නැති ගතිය. ඉතින් ඒ නිසා සමහර වෙලාවට හුඟක් පෞල් ජීවිතවල ආරවුල් ඇති කරගෙන නිකන් අකාලේ විනාශ වෙනවා, ඒ වගේම දරුවන් මහමගට වැටෙනවා, පෞල් ජීවිත අඩාල වෙලා දික්කසාද වෙනවා. මේ හුඟක් දේවල් වලට හේතුව වෙලා තියෙන්නේ තමන්ගේ පැත්තෙන්ම පමණක් ප්‍රශ්නයක් දිහා බලන්න, කාරණයක් දිහා බලන්න උත්සාහ කරනවා, අනෙකාගේ පැත්තෙන් ඒ දිහා බලන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා අපට ද්වේෂය දුරු කරගන්නට ඕන නම් ද්වේෂය දුරු කර ගැනීම සඳහා වඩාම පහසු ප්‍රායෝගික ක්‍රමයක් තමයි තව කෙනෙක් වැරදි විදිහට හැසිරෙනවා නම්, වැරදි විදිහට ක්‍රියා කරනවා නම්, වැරදි විදිහට සිතන පතන බව තේරෙනවා නම්, ඒ අය එහෙම කරන්නේ මොකක් නිසාද කියලා ටිකක් බුද්ධිමත්ව සිතා බලන එක. එහෙම හිතනකොට අපට පැහැදිලි වෙන්නට ගන්නවා, එහෙම සොයා බලනකොට අපට පැහැදිලි වෙන්නට ගන්නවා, ඒ අය ඒ වරද කරලා තියෙන්නේ මොකක් හරි වැරදි චින්තනයක් නිසායි. ඒ අපි නිවැරදිව ඒ කාරණය පිළිබඳව හිතුවට ඒ අය ඒ පිළිබඳව වැරදි අදහසකින් තමයි හිතලා තියෙන්නේ. එතකොට එහෙම වැරදි අදහසක් ආවේ මොකක් නිසාද? ඒකටත් යම් හේතුවක් තියෙනවා. මේ විදිහට එකින් එක ආපස්සට සොයා බලන්නට පුළුවන් නම් අපට ප්‍රකට වෙනවා මිනිස්සු වැරදි කරන්නේ එක්කෝ වැරදි වැටහීම් නිසා, එහෙම නැත්නම් ද්වේෂාධික චරිතයක් නිසා, එහෙම නැත්නම් සාංශාරික ඇබ්බැහි නිසා, එහෙමත් නැත්නම් මාන්නය අධික නිසා, එහෙම නැත්නම් ඊර්ෂ්‍යාව නිසා, එහෙම නැත්නම් පෞකම් වලට බර වෙච්ච ඇබ්බැහි වෙච්ච මනසක් ඇති නිසා, එහෙම නැත්නම් හිතුවක්කාරකම නිසා, එහෙමත් නැත්නම් ඒ අයට මේ වරද වරද හැටියට දකින්නට තරම් ප්‍රඥාව නැතිකම නිසා, එහෙමත් නැත්නම් සමහර විට පුංචි කාලේ මව්පියන්ගෙන් ලැබිච්ච වැරදි ආභාසයක් නිසා, එහෙම නැත්නම් සමාජයෙන් ලැබිච්ච යම්කිසි වැරදි ආභාසයක් නිසා, තව සමහර කෙනෙක් කුඩා කාලේ සමාජයෙන් නොඑක් ආකාරයෙන් පීඩා වෙලා හෙම්බත් වෙලා මුළු සමාජය එක්කම වෛර බැඳගෙන පිරිමි පක්ෂය කෙරෙහි වෛරය කාන්තාවන් තුළ ඇති වෙලා, කාන්තාවන් කෙරෙහි වෛරය පිරිමි තුළ ඇති වෙලා, මෙන්න මේ විදිහට සමාජ අත්දැකීම් තුළින්, සාංසාරික අත්දැකීම් තුළින්, තමන්ගේ පෞද්ගලික මනෝභාවයන් තුළින්, තමන්ගේ ප්‍රඥාවේ අඩුකම නිසා මෙන්න මේ විදිහට විවිධ කාරණා නිසා පුද්ගලයෙක් අතින් වැරදි සිද්ධ වෙන්නට පුළුවන්. මේ කාරණා අපට සිහිනුවණින් කල්පනා කරලා බලන්නට පුළුවන් නම් ඇත්තටම ද්වේෂය වෛරය ඇති කරගන්නවා වෙනුවට අපට ලොකු අනුකම්පාවක් ඇති වෙනවා ලෝකයා පිළිබඳව. මේ මිනිස්සු වැරදි කරන්නේ ඒකට සුදුසු හේතු තියෙන නිසා නේද කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපොයි අපි නම් එහෙම කරන්නේ නැහැ. අපි නම් කවදාවත් ඔය වගේ අපරාධ කරන්නට, ඔය වගේ දුර්ජන දේවල් කරන්නට මම නම් කීයටවත් පෙළඹෙන්නේ නැහැ කියලා තමන්ට හිතෙන්න පුළුවන්. එහෙම හිතෙනවා නම් හොඳයි. නමුත් එහෙම හිතන්නට අපට පුළුවන්කමක් නැහැ. මගේ මනස තුල ඒ කියන කාරණේ පහළ වුණා නම් මමත් වැඩ කරන්නේ එහෙම තමයි. ඒ දුර්ජන භාවය මගේ මනසේ ඒ මට්ටමින් තිබුණා නම්, ඒ අඥාන භව එහෙම්මම තිබුණා නම්, ඒ වගේම ඒ මාන්නය, ඒ ඊර්ෂ්‍යාව, ඒ ද්වේෂාධික බව, ඒ සාංසාරික ඇබ්බැහිය, ඒ සමාජ අත්දැකීම, ඒ විකෘති මනෝභාවය මගේ මනස එහෙම තිබුණා නම් නෑ නෑ මම නම් එහෙම කරන්නේ නෑ කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නෑ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුද්ගලයෙක් කියලා කියන්නේ අපි පුද්ගලයෙක්, සත්ත්වයෙක්, මම ආදී නම් වලින් හැඳින්වුවට මෙතන තියෙන්නේ හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය. අදාළ හේතුව මතුවෙනකොට අදාළ ඵලය ජනිත වෙනවා. ඒක මගේ ඕනකමටවත් වෙන කෙනෙකුගේ ඕනකමටවත් පාලනය කරන්නට බෑ. මේ මම කියන පුද්ගලයාගේ సంతානේ ద్వේෂය මතුණා නම් ద్వේෂ සහගතව අයහපත් දෙයක් කරන්නට මම කියන පුද්ගලයා පෙළඹෙනවා. ඒ අනිකා කියන පුද්ගලයා තුළ ద్వේෂ සහගත හැඟීමක් පහළ වුණා නම් ඒ අනිකා කියන කෙනා ద్వේෂයෙන් වරද කරන්නට පෙළඹෙනවා. එතෙන්දී අනිකාද මමද කියන එකේ ඇති ගැටලුවක් නැහැ. මම කියලා හැඳින්නුවත්, අනිකා කියලා හැඳින්නුවත්, විවිධ නම් ගම් වලින් හැඳින්නුවත්, ద్వේෂේ මතුණු තැන විකෘති ක්‍රියාවකට ඒ සත්වයා පෙළඹෙනවා. මෙන්න මේ කියන අනාත්ම ධර්මතාවය, මේ කියන පටිච්ච සමුප්පාද ධර්මතාවය අපට පුද්ගල ජීවිත තුළින්, සිදුවීම් තුළින්, අවස්ථා තුළින් මතු කරගන්න පුළුවන් නම් ඇත්තටම අපට අනුකම්පාවක් ඇති වෙනවා. මිනිස්සු මොන තරම් අසරණයි. මම මේ වරද කරන්නේ නැතුව ඉන්නේ මගේ මනසේ ඒ දුබලකම මම කොහොම හරි දුරු කරගෙන තියෙන නිසා. සාංසාරික හැකියාවක් වශයෙන් හරි, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර නිසා හරි, සසරේ පුහුණු කරපු ප්‍රඥාව නිසා හරි, යම් යම් ඇබ්බැහි නිසා හරි, සමාජයෙන් ලැබුණු සහාය නිසා හරි, මේ මොනවා හරි හේතුවක් නිසා ඒ දුර්වලකම යට කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මම අද වැරදි නොකොට රැකිලා තියෙනවා. නමුත් අනිත් මිනිස්සු එහෙම වැරදි කරන්නට පෙළඹෙන්නේ ඒ අයට ඒ සහයෝගය කොතනින් හරි ලැබිලා නැති නිසා. ඒ නිසා මට පුළුවන් හැටියට මං ඒ අයට උදව් කරන්න ඕන ඒ වරද දැකලා එතනින් නැගිටින්නට. ඒක මගේ වගකීමක්, ඒක මගේ යුතුයකමක්. මෙහෙම දකිනකොට අර ද්වේෂය, තරහව, නුරුස්නා බව ඇති කරගත්තු කාරණේ ගැනම අපට අනුකම්පාවෙන්, කරුණාවෙන් දකින්නට පුළුවන්. අනේ මේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන නේද අපි නැගී හිටින්න. බුදුරජාණන් වහන්සේට ලෝකයා පිළිබඳව මහා කරුණාව පහළ වෙන 89 ආකාරයක් පටිසම්භිදා මග්ගෙහි පැහැදිලි කරනවා. තථාගතයන් වහන්සේ දකිනවා මම කෙලෙස් නසලා ඉන්නේ, මේ සත්ව ප්‍රජාව කෙලෙස් සහිතව ඉන්නේ, ඒ නිසා යැතින් බොහෝ වැරදි අඩුපාඩු සිද්ධ වෙලා අපා දුකට පැමිණෙන්නට පුළුවන්. මම වගේ කෙලෙස් නසපු කෙනෙක් මේ අයට උදව් කරනවා හැරෙන්න වෙන කාගේ පිහිටක්ද? ඒ නිසා මේ අය මෙතනින් ගොඩගන්නට මම ක්‍රියාත්මක විය යුතුයි කියලා දකිනකොට තථාගතයන් වහන්සේට සකල සත්ත්වයින් කෙරෙහිම මහා කරුණාව පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා තමන් වහන්සේ කෙලෙස් නසලා ඉන්න නිසා තමන් අතින් වැරදි සිද්ධ වෙන්නේ. අනිත් මිනිස්සු කෙලෙස් සහිතව අඩුපාඩු සහිතව ඉන්න නිසා ඒ මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙනවා. ඒ වැරදි වලින් ඒ මිනිස්සු අනාගතේ කොච්චර දුක් විඳිනවද? ඒ නිසා මම වගේ කෙනෙක් ඉදිරිපත් වෙලා මේ අය මෙතනින් රැකගත්තේ නැත්නම් මේ සත්වයින්ට කාගේ පිහිටක්ද කියලා දකිනකොට බුදුරජාණන් වහන්සේට සියලු සත්වයින් කෙරෙහිම මහා කරුණාව පහළ වෙනවා. මේ විදිහට තථාගතයන් වහන්සේ තමන්ගේ නිකෙලස් භාවය, තමන්ගේ නිදොස් භාවය, තමන් තුල වැරදි සිද්ධ වෙන්නට හේතු නැති බව දකින අතර ලෝකයා වැරදි කරන්නට, ඒ වගේම දුක් විඳින්නට සුදුසු දුර්වල හේතු ඇතුව ජීවත් වෙන ආකාරය සංසන්දනාත්මකව දකිනකොට තථාගතයන් වහන්සේට සියලු සත්වයින් කෙරෙහිම වෙනසක් නැතුව මහා කරුණාව පහළ වෙනවා. ඒ බුදු කෙනෙකුගේ මනසේ මහා කරුණාව පහළ වෙන හැටියට අපි හැම කෙනෙකුටම කරුණාව මෛත්‍රිය ඇති කරගන්න එක පහසුයි කියලා නෙමෙයි මේකෙන් අපි අදහස් කරන්නේ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීපු මඟ අපි අනුගමනය කරනවා නම් අපට ටික ටික හරි සියලු දෙනා කෙරෙහි කෙසේ වෙතත් අපට ද්වේෂය, වෛරය, කෝපය, අමනාපය ඇති වෙන පුද්ගලයා ගැනවත් අඩුතරමින් ඒ අමනාපය දුරු කරගෙන, ද්වේෂය දුරු කරගෙන අපට යම්කිසි කාරුණික හැඟීමකින් ඒ පුද්ගලයා දිහා දකින්නට පුළුවන් වෙනවා. මේවා මෙහෙම කියන්නේ පොතක තියෙන නිසාවත්, එහෙම නැත්නම් හුදු උපදේශ මාත්‍රයක් වශයෙන්වත් පමණක් නෙවෙයි පින්නතුනි, අපේ ජීවිතවල අපි බොහෝ කාලයක් මේවා ප්‍රගුණ කරලා අත්දැකලා තියෙන නිසායි කියන්නේ. ඕනම කෙනෙකුට අපේ මනෝභාවයන් ඒ ආකාරයෙන් දැකලා වෙනස් කරගන්නට පුළුවන්. අපි පැවිදි ජීවිතයට පත්ුනේ අවුරුදු 14 වගේ කුඩා වයසකදී. ඒ පැවිදි බිමට පත් වෙනකොටම අපි සමග තවත් පොඩි හාමුදුරු කීප නමක්, තවත් කුලදරුවන් කිහිප දෙනෙක් අපි සමගම පැවිදි බිමට පත් වුණා. එතකොට සම වයසේ හිටියා වුණාට ලොකු හාමුදුරුවෝ, එහෙම නැත්නම් අපි පැවිදි කරපු ගුරු හාමුදුරුවෝ මට නියම කළා ඒ අනිත් හාමුදුරුරු ගැනත් සොයලා බලලා උන්වහන්සේලා පාඩම් කරනවද, උන්වහන්සේලා වතාවත් කරනවද, උන්වහන්සේලා හරියට දිනචරියාව පවත්වනවද කියලා සොයලා බලලා කටයුතු කිරීමේ වගකීම මට පැවරුවා. ඉතින් පුංචි කාලේ ඒ විදිහේ ආධිපත්‍යක් ලැබුණට පස්සේ ඒක බොහොම බරපතල විදිහට හිතට අරගෙන අනිත් අයට ටිකක් පීඩා කරලා හරි තමන්ගේ ආධිපත්‍ය රකින්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා මමත් හැමතිස්සෙම උත්සාහ කළා, නිතර නිතර ඒගොල්ලෝ ගැන හොයනවා, බලනවා, වතාවත් කළාද, අතු ගෑවද, බුදුන් වැන්දද, වෙලාවට දානෙට ආවද, මේ හැම දෙයක්ම හොයලා බලලා පොඩ්ඩ බැරි වෙනකොට මම කෑ ගහනවා, ඒගොල්ලන්ට දොස් කියනවා, සමහර වෙලාවට ලොකු හාමුදුරුවොත් එක්කලා ගිහිල්ලා කියනවා. එතකොට ඒගොල්ලන්ට උපදේශයක් දුන්නහම ඒගොල්ලෝ ඒක පිළිපැද්දේ නැත්නම් හොඳටම දොස් පවරනවා. සමහර විට ප්‍රශ්නේ දුරදිග ගියොත් පොල්ලක් අතට අහුනොත් ඒකෙන් ගහන අවස්ථා පවත් තිබුණා. ඉතින් කාලයක් මෙහෙම කටයුතු කරගෙන යනකොට අපි අතර ලොකු ගැටුමක් නිර්මාණය වෙන්නට පටන් ගත්තා. මොකද දැන් මම හැබැයි හොඳ හැඟීමෙන් තමයි මේ උත්සාහ කරන්නේ අනිත් අය හදන්න. එතකොට ලොකු හාමුදුරුවොත්, නායක හාමුදුරුවොත් මට ඒ කාර්ය පැවරුවේ ඒ යහපත් ආද්‍යාසයෙන් තමයි. උන්වහන්සේ වෙන අර්බුදයක් ඇති කරන්නට ඒක කළා නෙමෙයි. මමත් ඇත්තටම මේ විදිහට අන් අයට හානි කරන්න කියන පදන මෙහෙම කළා නෙමෙයි. මටත් අවශ්‍ය වුණේම නායක හාමුදුරුව මට පවරපු වගකීම හොඳට ක්‍රියාත්මක කරන්නටත්, ඒ වගේම අනිත් අයට නිසි මඟ පෙන්වන්නටත්. නමුත් දැන් අනිත් අයට මඟ පෙන්වන්නට උත්සාහ කළාට මම හිතනවා ඒගොල්ලන්ට මං උපදේශයක් දීලා ඊට පස්සේ පහුවදා වෙනකොට ඒගොල්ලෝ හැදිලා ඉන්න ඕන, ඒගොල්ලෝ ඒ උපදේශය ක්‍රියාත්මක කරන්න ඕන. මං පෙරදිනේ යම් වරදක් දැක්කනම් පහුවදා බලනකොට ඒගොල්ලෝ ඒ වරද හදාගෙන තියෙන්නට ඕන. මම කල්පනා කළේ එහෙමයි. එහෙම කල්පනා කරලා ක්‍රියාත්මක වුණු නිසා හැමතිස්සෙම උපදේශයක් දීලා ඒ අය ඒ උපදේශය අනුව කටයුතු කරන්නේ නැත්නම් මම කෝප වුණා. මම අමනාපය ඇති කරගත්තා. අමනාපය ඇති කරගෙන බැනවදින්නට, ඒ වගේම ඒගොල්ලන්ට දඬුවම් කරන්නට, ගහන්නට මම ක්‍රියාත්මක වුණා. එහෙම ක්‍රියාත්මක වෙද්දි තමයි අර විදිහේ යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වුනේ. මේකෙන් මගේ මනසට ලොකු සන්තාපයක් ඇති වුණා, පීඩාවක් ඇති වුණා, ලොකු වෙහෙසක් ඇති වුණා. මගේ මනසේ තියෙන්නට ඕන සතුට, සන්තෝෂය, සැහැල්ලුව නැති වෙන්නට පටන් ගත්තා. මටත් ඒ අනිත් හාමුදුරු පිළිබඳව කෝපයක් අමනාපයක් මගේ මනසට දැනෙන්න පටන් ගත්තා. ඒකත් එක්කලා මම ටික ටික කල්පනා කරන්න පටන් ගත්තා, මේ මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් අපි හැම දිනම එකට මහන වුණා, එකට ගුණධම් වඩනවා. ඇයි මම මේ අනිත් අය පිළිබඳව අනවශ්‍ය ආරවුලක් ඇති කරගන්නේ? මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියලා හිතලා බලනකොට මට දැනෙන්න ගත්තේ, මගේ ඕනෑකමට මම හිතන හැටියට අන් අය පාලනය කරන්නට මම ලොකු ප්‍රයත්නයක් දරනවා. මම උත්සාහයක් යෙදෙනවා. ඒ උත්සාහය ව්‍යර්ථ වෙනකොට ඒක කඩ කරන අය පිළිබඳව මට කෝපයක් ඇති වෙනවා. වැරදි කරන අය ගැන මට අමනාපයක් ඇති වෙනවා. කිසිම කෙනෙක් වැරදි නොකර සිටිය යුතුයි, මම හිතන හැටියට සිටිය යුතුයි කියලා එබඳු පදනමක්, එබඳු රාමුවක් මං ඇති කරගෙන තියෙනකොට අනිත් හැම දෙනා පිළිබඳව මට අමනාපයක්, ද්වේෂයක් මතුවෙනවා. මේක ටික ටික තේරුම් ගන්නට පටන් ගත්තට පස්සේ මම කල්පනා කරන්න ගත්තා මගේ ගැන. ඇත්තටම මගේ අඩුපාඩු හදාගන්න මට එකවර පුළුවන් වෙලා තියෙනවද? තව කෙනෙක් මගේ අඩුපාඩුවක් පෙන්නපු පමණට පහුවදා වෙනකොට මගේ වරද හදාගන්න මට පුළුවන් වෙලා තියෙනවද? සමහර වැරදි හදාගන්නට මට අවුරුදු 10ක් ගත වෙලා තියෙනවා, අවුරුදු 5ක් ගත වෙලා තියෙනවා, සමහර වැරදි හදාගන්න මාස ගණන්, දින ගණන් ගත වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ නිකම්ම නෙමෙයි, වරද වරද හැටියට දැකලා ඒ සඳහා කල්යාණ මිත්‍රයින්ගේ අවවාද අනුශාසනා ලබාගෙන වීරෙන් උත්සාහයෙන් මම මේ වරදින් නැගී සිටින්නට ඕනේ කියලා වෙරදරද්දි තමයි මට වසර ගාණක් ගිහිල්ලා හරි ඒ වරද හදාගන්නට පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට සමහර වැරදි හදාගන්නට තවමත් බැරි නිසා තවමත් අපි මේ සසරෙහි පවතිනවා. දුබලකම් තියෙන නිසා ඒ වැරදි සියල්ලම හදාගන්නට පුළුවන් වුණා නම් අපි තවමත් මේ සසරෙහි රැඳෙන්නේ නැහැ. එහෙමනම් මට මේ තරම් ජීවිතය ගැන කල්පනා කරලා වැරදි අඩුපාඩු දැකලා ගුරුවරු ඇසුරු කරලා උපදෙස් අරගෙන සැකසෙන්නට උත්සාහ කරලත් මෙපමණ කාලයක් යනවනම් වරදක් හදාගන්නට, වැරද්ද වැරද්ද හැටියට දකින්නටත් ශක්තිය නැති, ඒ තරම් ප්‍රඥාවක් නැති, ඒ සඳහා ඕනකමක් නැති, ඒ සඳහා කල්යාණ මිත්‍ර ඇසුරක් නැති, ඒ වගේම සාංසාරික හුරුවක් නැති, අවශ්‍ය තරම් වීරිය නැති එබඳු කෙනෙකුට මේ වැරද්ද හදාගන්න කියලා කිව්ව ගමන්ම පහුවදාට හදාගන්නේ කොහොමද? එහෙම කරන්නට, එහෙම වෙන්නට කොහෙත්ම හේතු නැහැ. ඒක විය නොහැකි දෙයක්. එහෙමනම් මේ තරම් සුදුසුකම් ඇතුව, මේ තරම් හේතු සාධක ඇතුව අපි මේ කටයුත්ත කරන්නට උත්සාහ කරලත් මෙපමණ කාලයක් යනවනම් වරද සකස් කරගන්න ඒ කිසිම සුදුසුකමක් නැති, එබඳු ශක්තිමත් හේතු නැති, දුර්වල හේතුවලින් පිරිච්ච කෙනෙකුට මම උපදේශයක් දුන්න කියලා කොහොමද ඒ අය වැරදි හදාගන්නේ? මෙන්න මෙහෙම ටික ටික කල්පනා කරනකොට ඒ මා දිහා බලලා ඒ තුලින් අනිත් අය දිහා බලන්න උත්සාහ කරනකොට අර වෙනදා ඇති වෙන ගැටීම, අමනාපය වෙනුවට ඇත්තටම ලොකු කරුණා මෛත්‍රියක් ඇති වෙන්න පටන් ගත්තා. අනේ මේකට ගුණධම් වඩන භික්ෂුන් වහන්සේලාට අපිත් පුළුවන් හැටියට උදව් කරන්න ඕන නේද උන්වහන්සේලාගෙත් අඩුපාඩු සකස් කරගන්න. මෙන්න මේ විදිහට ටික ටික දකින්නට පුරුදු වෙනකොට අපට වැටහෙන්නට ගත්තා අර මනසේ අන් අය පිළිබඳව ඇති වෙන ද්වේෂය, අමනාපය, නුරුස්නාගතිය, කෝපය වෙනුවට ඒ හැම කෙනෙක් පිළිබඳවම කරුණාවෙන් දකින්නට පුළුවන්. ඒ හැම කෙනෙක් පිළිබඳවම මෛත්‍රියෙන් දකින්නට පුළුවන්. ඒ හැම කෙනෙක්ම දිහා අනුකම්පාවෙන් බලන්නට පුළුවන්. අනේ මිනිස්සු කොයි තරම් දුර්වල හේතු සාධක නිසා දුබල දේවල් කරනවද? මිනිස්සු කෙලසුණු හේතු සාධක නිසා දූෂිත දේවල් කරනවද? නොදන්නා බව නිසා, අඥාන බව නිසා, හිතුවක්කාරකම නිසා, වීරය අඩු නිසා, කල්යාණ මිත්‍ර ඇසුරක් නැති නිසා, සාංසාරික ඇබ්බැහි නිසා, සසර අකුසල කර්ම විපාක භුක්ති විඳින නිසා, මේ විවිධ හේතු සාධක නිසා මිනිස්සු වැරදි කරනවා, පව්කම් කරනවා. එහෙමනම් අපි එබඳු දුබල හේතු සාධක වලින් නිදහස් වෙලා ඉන්න නිසා අපට ගොඩාක් යහපත සඳහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ හැකියාව මා සතුව තියනවා නම් අන් අයටත් ඒ මඟ පෙන්වන්නට ඕනේ, ඒ සඳහා මම උනන්දු වෙන්නට ඕනේ කියලා හිතෙනකොට ඇත්තටම අනිත් අය පිළිබඳව කරුණා මෛත්‍රියෙන් කටයුතු කරන්නට අපට ලොකු හැඟීමක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි අපට ලෝකය දිහා අර වෙනදා බලනවට වඩා වෙනස් විදිහේ චින්තනයකින් බලන්නට. ඒ කියන්නේ වෙනදා අපි දකින්නෙම අපි හරි අනිත් අය වැරදි. මම නම් එහෙම කරන්නේ අනිත් අය තමයි මේ වැරදි කරන්නේ. අපි නිතරම සාධාරණීකරණය කරන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම කරනවා වෙනුවට අන් අය වැරදි කරන්නේ මොන හේතු සාධක නිසාද? ඒ හේතු සාධක තිබුණා නම් මම මේ වැරද්ද කරන එකක් නැතිද? එහෙනම් ආත්මීය ස්වභාවයෙන් බැහැර වෙලා පුද්ගල භාවයෙන් බැහැර වෙලා මේ හේතු සාධක තියෙන තැන මේ ඵලය ගොඩනගෙනවා නේද? මේ ධර්මතාවයේ තියෙන තැන මෙබඳු ඵලයක් නිර්මාණය වෙනවා නේද කියලා හේතුඵල වශයෙන් සහේතුක වශයෙන් කාරණයක් අපට විනිශ්චය කරගන්න විවරණය කරගන්න පුළුවන් නම් කෝපය අමනාපය ඇති වෙනවා වෙනුවට ඒ පටිච්ච සමුප්පන්න භාවය තුළින් හටගන්න දුබලකමක් කියලා දැකලා අපට අනුකම්පාවෙන් මෛත්‍රියෙන් අන් අයට උදව් කරන්නට පුළුවන්. දැන් මේ හැකියාව ටික ටික ඇති වෙනකොට තමයි අපේ මනස තුළ අවංකවම කරුණා මෛත්‍රිය වැඩෙන හැටි අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම සමාජය තුළ ජීවත් වෙනකොට අපට ඒක ඉතා පහසු ක්‍රමයක් වෙනවා සමගි සම්පන්නව ජීවත් වෙන්නට. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් අපි මෙතෙක් වෙලා කතා කළේ පවුලක් පිළිබඳව ගත්තහම අපි තවත් උදාහරණයක් අරගෙන බැලුවොත් අපි හිතමු රැකියා කරන ආයතනයේ ප්‍රධානිය ළඟට ගිහිල්ලා තමන් නිවාඩුවක් ඉල්ලනවා තමන්ගේ යම්කිසි අත්‍යවශ්‍ය කටයුත්තකට. අපි හිතමු පින්කමක් කරන්න, එහෙම නැත්නම් දරුවා සනීප වෙලා, එහෙම නැත්නම් වෙනත් තමන්ගේ අත්‍යවශ්‍ය කටයුත්තක් මලගයක් මගුල්ගයක් පින්කංගයක් මොනවා හරි දෙයකට අපි තමන් වැඩ කරන තැන ප්‍රධානිය ළඟට ගිහිල්ලා මට අහවල් දිනවල නිවාඩුවක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. අපි හිතමු ඒ වෙනකොට ආයතනයේ වැඩ කටයුතු ටිකක් තදබද වෙලා ඉදිරි ඉලක්ක සපුරා ගන්නට තරමක් ආයතන ප්‍රධානියත් ආයාසයෙන් දැඩි මානසික ආතතියකින් කටයුතු කරමින් නම් ඉන්නේ මේ නිවාඩු ඉල්ලීමත් එක්කලා ඔහුට කෝපය මතුවෙන්නට පුළුවන්, තරහ එන්නට පුළුවන්. එතකොට එකවරම සමහරට කෑ ගහලා බැනලා පන්න ගන්නටත් පුළුවන්, මොන නිවාඩුද මේ මෙච්චර වැඩ හිර වෙලා තියෙනවා මේ ටික කරගන්නට ඕන කියලා. දැන් එහෙම තත්ත්වයක් උද්ගත වුණොත් අර සේවකයාට එහෙම නැත්නම් තමන්ට ඇති වෙන මානසික තත්ත්වය මොකක්? අපි මෙච්චර කැප වෙලා වැඩ කටයුතු කරනවා, අපි මෙච්චර නැහීගෙන වැඩ කරනවා, මේ තරම් අපි හිතවත්ව වැඩ කරනවා, නමුත් අපේ අවශ්‍යතාවයක් යෙදුනහම නිවාඩුවක් ගන්න බෑ. මේ වගේ අසත් ජනයත් එක්කද, මේ වගේ අසත් පුරුෂයොත් එක්කද අපි වැඩ කරන්නේ? මේ වගේ ආයතනවල මේ වගේ මිනිස්සුන්ටද අපි මුළු ජීවිතේම කැප කරන්නේ? මීට වඩා හොඳයි මෙතනින් අයින් වෙලා වෙන තැනක රස්සාවට යන්නේ. මීට වඩා හොඳයි අපේ වැඩක් බලාගන්න එක. මේ විදිහට නොයෙක් ආකාරයෙන් අර ආයතන ප්‍රධානිය සමග ගැටුම්කාරී චින්තනයක් මනසේ නිර්මාණය වෙන්නට පුළුවන්. මෙහෙම නිර්මාණය වෙනකොට අපේ මනසෙහි සාමකාමී බවක් නෙමෙයි ඇති වෙන්නේ, ප්‍රශ්නය निराකරණය කරගන්නට මගක් නෙමෙයි මතුවෙන්නේ. කොහොම හරි මට රිද්දපු එකට මමත් රිදවනවා, මට මේ අවස්ථාව නොදුන්නු එකට මාත් වාඩුව ගන්නවා පළිය ගන්නවා කියන මට්ටමට තමයි Tamange මනසේ කෝපය අමනාපය මතුවෙන්නේ. දැන් මෙහෙම වෙනකොට අපිට මෙබඳු තැන්වලදිත් අපි ඔය කියපු ක්‍රමය පුහුණු කරන්න පුළුවන්. ඒ මොකක්ද? අනිකා එහෙම කියන්නට හේතු මොනවාද? මොන පදනමකද එහෙම කිව්වේ? ඇයි මිනිස්සු ඒ විදිහෙන් කතා කරන්නේ? ඇයි මිනිස්සු ඒ විදිහෙන් හැසිරෙන්නේ? මේකට මොකද්ද හේතුව කියලා අපිට ටිකක් විමසා බලන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ ඊට වඩා සාමකාමී විදිහට අපිට निराකරණය කරගන්න පුළුවන්. ඒ කොහොමද? අපි හිතමු තමන්ට කල්පනා කරලා බලන්නට පුළුවන් නම් මම ආයතන ප්‍රධානියා වුණා නම් මම මොකක් කරයිද මේ අවස්ථාවේ? මාසේ අන්තිමට මේ වැඩ කටයුතු කරලා නිමා කරලා මේ ප්‍රතිඵලය ලබන්නට ඕනේ කියලා ඉලක්ක තියෙනවා. ඒ සඳහා වැඩ කටයුතු බොහොමයක් ගොඩ ගැහිලා තියෙනවා. එක එක කෙනා විදිහින් නිවාඩු ඉල්ලනවා. එතකොට මේ නිවාඩු ඉල්ලන අයට නිවාඩු දීලා පිටත් කළොත් ආයතනයක් පවත්වන්න පුළුවන් වෙයි. ආයතනික පරමාර්ථයන් සාධනය කරගන්නට පුළුවන් වෙයිද? එහෙමනම් මම ප්‍රධානියා වුණා නම් මේ ඉල්ලගෙන එන පමණට හැම දිනාටම නිවාඩු දීලා පිටත් කරලා ආයතනේ පවත්වන්නට මම ශක්තිමත්ද කියලා අපිට ටිකක් නිකමට හිතලා බලන්න පුළුවන් නම් අපට වැටහෙන්න ගන්නවා ආයතන ප්‍රධානියා මොන වගේ මානසික තත්ත්වයකද ඉන්නේ කියන එක. ඒක දැනුණහම, ඒක හැඟුණහම අපට තේරුම් ගන්න පුළුවන් මගේ පැත්තෙන් බලනකොට නම් මම හරි. හැබැයි ප්‍රධානියාගේ පැත්තෙන් බලනකොට ඔහුගේ කලබල වීමත් නිවැරදි. ඒ කොමක් නිසාද? ඔහු ඉන්න මානසික තත්ත්වය මත. මගේ අවශ්‍යතාවය නිසා මම නිවාඩුවක් ඉල්ලපේක වරදක් නෙමෙයි. කැප වෙලා වැඩ කරන සේවකෙක් හැටියට තමන්ට යම්කිසි නිවාඩුවක් අවශ්‍ය නම් රටේ පවතින නීති රීතිත් එක්ක, ආයතන නීති රීතිත් එක්ක තමන්ට නිවාඩුවක් ඉල්ලන්න, නිවාඩුවක් ගන්න ඕන තරම් සාධාරණ හේතු සාධක තියෙනවා. එහි ඇති වරදක් නැහැ. එවනම් තමන්ගේ පැත්තෙන් බලනකොට කිසි වැරද්දක් නැහැ. හැබැයි ආයතන ප්‍රධානියාගේ මානසික තත්ත්වය බලනකොට ඒතනත්තා ඉන්න මනෝභාවය අනුව ඒ වෙලාවේ කෝප වෙන එකත් අපිට වැරදි කියන්නට බෑ. මොකද හොඳටම වැඩ කටයුතු හිර වෙලා ඉන්නකොට එක එක්කෙනා ඇවිල්ලා පොඩි පොඩි දේවල් වලට නිවාඩු ඉල්ලනකොට, මොකද අපට ඒක ලොකු දෙයක් වුණාට පිටින් බලන කෙනෙකුට ඒක පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒතර අපි හැම කෙනෙකුටම වෙන්නේ ඒකයි. අපේ දේ අපට ලොකුම දෙයක් වෙනවා, අනුන්ගේ දේ පොඩි දෙයක් වෙනවා. ඒතර අපිත් ආයතනයේ දිහා එහෙම බලනවා. මගේ වැඩේ තමයි මට ලොකු, ආයතනේ මට දෙවෙනි කාරණා. ආයතන ප්‍රධානියට ආයතනයේ පළවෙනි කාරණේ වෙනවා, අපේ වැඩේ දෙවෙනි කාරණේ වෙනවා. ඉතින් මෙහෙම හිතන්නට ගත්තොත් අපි දෙගොල්ල අතර ආරවුලක් ඇති වෙනවා විනා කවදාවත් සාමකාමී බවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි ටිකක් උත්සාහ කරන්න ඕන. මගේ අවශ්‍යතාවේ හරි, හැබැයි මේ ආයතනයේ පැවතුනොත් තමයි මමත් පවතින්නේ. මෙතන සේවය කරනවා නම්, මෙතන කටයුතු කරනවා නම් එහි අවශ්‍යතා සපුරා දෙන්නට සහාය වීමත් මගේ යුතුයකමක් වෙනවා. ඒ විතරකුත් නෙමේ, ආයතන ප්‍රධානියෙක් හැටියට මේ ඇති වෙලා තියෙන පීඩාකාරී තත්ත්වය හේතු යුක්ති සහිතයි. ඒ නිසා මට බැරිද ආයතනයේ කටයුත්තත් කෙරෙන හැටියට, මගේ කටයුත්තත් කෙරෙන හැටියට මේ දෙකම සමබර කරගෙන ක්‍රියාත්මක. ඒ සඳහා මම මොකද්ද කළ යුත්තේ? ඒ නිසා Tamante etandi අර විදිහට එක පාරටම නිවාඩුවක් ඉල්ලලා එක පාරටම අර්බුදයක් ඇති කරගන්නව වෙනුවට ටිකක් පරිස්සමින් කතා කරලා, මට මේ විදිහේ නිවාඩුවක් අවශ්‍ය වෙලා තියෙනවා, මේ දවස්වල තියෙන වැඩ කටයුතු ටිකක් බරපතලයි නේද, ඒවා කොහොමද අපි මේ ටික निराකරණය කරගන්නේ, මටත් මේ විදිහේ නිවාඩුවකුත් අවශ්‍ය වෙලා තියෙනවා, ඒ නිසා දවසේ වැඩි වැඩ කොටසක් කරන්න පුළුවන්ද, අමතර දවස් දාගෙන මේ වැඩ ටික නිමා කරන්න පුළුවන්ද, මේ විදිහට අපට සමගි සම්පන්නව කතා බහ කරලා යම්කිසි තීරණයකට එළඹෙන්න පුළුවන් නම් එබඳු තැන්වලදී ආයතනයක් පවතිනවා, තමන්ගේ කටයුතු ටිකක් කෙරෙනවා. හැබැයි එහෙම කරන්නට නම් ඉතින් මේ හැම දෙයක්ම හේතු සාධක ඇතුවයි සිද්ධ වෙන්නේ කියන කාරණය අපිට නුවණින් හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. දැන් මේ බණ ටික අහගෙන ඉන්නකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන්, ඔය හාමුදුරුව කියන හැටියට කොහේ කරන්නද අපේ මිනිස්සුත් එක්කලා, අපේ ආයතනයේ ලොක්කත් එක්ක නම් ඔය කතන්දර හරියන්නේ නැහැ, ඔය කරන්න බෑ, මේ මිනිස්සුත් එක්ක කතා කරන්නත් බෑ, ළඟට කිට්ටු වෙන්නත් බෑ. ඔහොම නොඑක් විදිහට කල්ැතුවම නිගමනවලට එළඹෙන. එතකොට ආයතන ප්‍රධානියත් ওই විදිහෙම හිතන්න පුළුවන්. අපෝයි මේ සේවකයොත් එක්ක නම් මෙහෙම හොඳින් කටයුතු කරන්න බෑ, මේගොල්ලොත් එක්කලා අනිවාර්යයෙන්ම තදින්ම ඉන්න ඕන, නීතියම තියෙන්න ඕන, ඔහොම හිතන්න පුළුවන්. මේ పూర్ව නිගමන තමයි ගොඩක් අපේ මනස විනාශ කරන්නේ. ඒ නිසා සමාජ අධ්‍යක්ීම් තුලින් හරි, අන් අය කියපු කරපු දේවල් තුලින් හරි, මෙතෙක් අපි අත්විඳපු දේවල් වලින් හරි අපේ මනසේ යම් යම් අදහස් තහවුරු වෙලා තියෙන්නට පුළුවන්. නමුත් ඒ අපේ අදහස මතම කටයුතු කරනවා කියන එක අපිට මනස නිදහස් කරගෙන යහපතට පැමිණෙන්න කාරණයක් වෙන්නේ නැහැ. ඒක ආරවුල් දිගින් දිගට පවතින්නට කාරණයක් වෙනවා. ඒ නිසා අපට පුළුවන් වෙන්නට ඕනේ මෙතෙක් අපි අත්දැකපු දේ කුමක් වුණත් තව එකවරක් හරි මම උත්සාහ කරලා බලනවා මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න. තව එකපාරක් හරි මම උනන්දු වෙනවා, මම බලනවා පොඩ්ඩක් ඉවසලා මට බැරිද මේක වෙනස් කරන්න. අන්න එහෙම අපි පොඩි උත්සාහයක යෙදලා බැලුවොත් අපිට ජීවිතේ බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන් පින්නතුනේ. මේ ධර්ම කියන්නේ බඳු දෙයක්. ධම්මෝ හවේ රක්තති ධම්මචාරී කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ හරියට අවස්ථාව දැනගෙන, ප්‍රමාණය දැනගෙන, සාධකයේ දැනගෙන මේ ධහම ප්‍රගුණ කරනවා නම් එබඳු පුද්ගලයින්ට අනිවාරෙන් ඉන් පිළිස්සරණක් රැකවරණයක් ලැබෙනවාමයි. එහෙම නොලැබී යන්නේ නැහැ. හැබැයි මුල් අවස්ථාවේ අපට ටිකක් ඉවසන්න, දරාගන්න, විඳගන්න සිද්ධ වෙනවා. මොකද හැම ප්‍රශ්නයක්ම අපට ආවේග මත ඉඳගෙන විසඳන්නට පුළුවන් කමක් නැහැ. අපේම මනසේ වුණත් ප්‍රඥාව අවදි කරගන්න අපට ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහෙම හරියට ඉවසීමෙන් කටයුතු කළොත් වෙනස් කරන්න බැහැ කියන පුද්ගලයින්ගේ මනසත් අපට වෙනස් කරන්න පුළුවන්. මගේ ජීවිතයේ බඳු අත්දැකීම් බොහොම තියෙනවා. අපට සමාජයේම නෑ නෑ ওই මනුස්සයනම් කොහොමවත් වෙනස් කරන්න බෑ, ඕකනම් කවදාවත් හරියන්නේ නෑ කියපු අවස්ථාවල ටිකක් ඉවසීමෙන්, කරුණා මෛත්‍රියෙන් මොනවද මේකට බලපවත්වලා තියෙන හේතු සාධක කියලා ටිකක් නුවණින් කල්පනා කරලා ක්‍රමානුකූලව වෙනස් කරගෙන ගියොත් අපට බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන් පින්නතුනි. ඒ නිසා పూర్ව නිගමනවලට එළඹෙන්නේ නැතිව ඇත්තටම සමාජයේ අඩුපාඩු සිද්ධ වෙන්නේ මොකක් නිසාද, මිනිස්සු වැරදි කරන්නේ ඇයි, මේවා පිළිබඳව හේතු සාධක දකින්නට අපේ මනස අවදි කරන්න පුළුවන් නම් ඊට වඩා ලොකු සමගි සම්පන්න භාවයකින් අපට සමාජය තුළ පවතින්න පුළුවන්. එහෙම කියනකොට මට මතක් වුණා ඕස්ට්‍රේලියාවේ බ්‍රහ්මවංශෝ කියන හාමුදුරුව ළඟට පැමිණි එක්තරා කාන්තාවක්. ඒ කාන්තාව විටින් විට උන්වහන්සේගේ ආරාමයට භාවනා වැඩසටහන් වලට, ධර්ම දේශනා වලට සම්බන්ධ වෙන්න පැමුණුණු කෙනෙක්. ඒ කාන්තාව ධර්මයේ පිළිබඳව යම් ප්‍රසාදයක් ඇති කෙනෙක්. නමුත් ස්වාමියා සම්‍යක් දෘෂ්ටික කෙනෙක් නෙමෙයි. ඔහු දහම පිළිගන්නේ නැහැ. ඔහු දකින්නෙම මේ බිරිඳ ගිහිල්ලාට කවුරුවත් කියන එකක් දිහා කට දිහා බලාගෙන ඉඳලා එනවා. නිකන් කාලේ නාස්ති කරනවා, භාවනා කරනවා කියලා මුල්ලකට වෙලා වාඩි වෙලා ඔක්කොම අතපය අකුලගෙන වකුටු කරගෙන ඉන්නෝ. මේ මෙච්චර gedara වැඩ තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා, මේ සියල්ල පැත්තකට දාලා නිකන් මේ කාලේ නාස්ති කරනවා නේද කියලාම තමයි ස්වාමියාට හැමතිස්සෙම පෙනෙන්නේ. දැන් ස්වාමියාගේ දෘෂ්ටියේ හැටියට ඔහුට හිතන කාරණේ නිවැරදි. හැබැයි බිරිඳ කල්පනා කරනවා, අනේ මේ මිනිස්සයාට මේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ නැහැ. මේක ටික ටික කියා දෙන්න ඕනේ කියලා බිරිඳ නැවත නැවත උත්සාහ කරන සැමියාට මේකේ අර්ථ පහදන්න. දැන් අර තමන් අකමැති දේ කියන්න නැවත නැවත විස්තර කරන්න යනකොට ස්වාමියා කෝප වෙනවා. කෝප වෙලා බැනවදිනවා. බිරිඳත් එතකොට යමක් කියන්නට ගියන් පස්සේ ඔන්න දෙපැත්තම ඇවිලෙනවා. අන්තිමට ගුටි බැට කාලා තමයි බිරිඳ අවසානයේ නවතින්නේ. බොහෝ දවස්වල පන්සල් යනකොට අවසානයේ ගුටි කාලා බැනුම් අහගෙන තමයි පන්සල් යන්න වෙන්නේ. ගිහිල්ලා ආවට පස්සෙත් ඒබඳු තත්ත්වයක් උද්ගත වෙනවා. දැන් මෙතන මේ නිවසේ මේ දහම පදනම් කරගෙනත් මහා ආරවුලක් ඇති වෙලා තියෙනවා. දිනක් මේ කාන්තාව පන්සලට ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරනකොට හාමුදුරුව පැහැදිලි කරලා දෙනවා මේ ඉවසීමෙහි තියෙන වටිනාකම. ඊට පස්සේ මේ කාන්තාව තීරණය කරගන්නවා, ඇත්තටම මේ ධර්මයේ සාන්දෘෂ්ටික නම් මේ ජීවිතයේම ඵල ලබන්නට පුළුවන් නම් මමත් උත්සාහ කරලා බලනවා, මටත් බැරිද ඒ ක්‍රමයෙන් මේ අර්බුදේ විසඳගන්න. එහෙම කල්පනා කරලා ඒ කාන්තාව තීරණය කරනවා, හොඳයි මං මෙතෙක් කාලයක් මම මහත්යාට කරුණු කියා දීලා එයාගේ හිත වෙනස් කරන්න එකට එක කියන්නට මම ගියා. මම අද ඉඳලා එකට එක කියන්න යන්නේ නැතුව ටිකක් ඉවසලා බලනවා. ඔන්න පළවෙනි පියවර හැටියට ඒ කාන්තාව යම් වැඩපිළිවෙලක් අනුගමනය කරන්න අදිෂ්ඨාන කරගත්තා. ඊට පස්සේ දැන් වෙනදා අර පන්සල් යන එකට, භාවනා කරන එකට ස්වාමියා දොස් කියලා එක එක අර්බුද ඇති කරනකොට බිරිඳත් ඕකට එකට එක කියාගෙන යනවා. ජීවිතයේ අනිත් අවස්ථාවල අනිත් අඩුපාඩු වලටත් යමක් කියනකොට බිරිඳ එකට එක කියාගෙන යනවා. දැන් මේ අදිෂ්ඨානය ඇති කරගත්තට පස්සේ බිරිඳ තීරණය කළා එකට එක කියන්න යන්නේ, ටිකක් දරාගෙන ඉන්නවා. හැබැයි දරාගෙන ඉන්නවා කියලා කියන්නේ සැමියා ගැන නොසලකා හරිනවා කියන එක නෙමෙයි. හුඟක් අය ඕක පටලව ගන්නවා. ඉවසනවා කිව්වෙන් පස්සේ කතා කරන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ. ඒ විදිහට සම්පූර්ණ නොසලකා හරින්න ගියොත් එහෙම ප්‍රශ්නේ දුර දිග යනවා. ඒ නිසා මේකෙන් අදහස් කරන්නේ නොසලකා හැරීම නෙමෙයි, අර තමන් අකමැති දේවල් සිද්ධ වෙනකොට ඒකට ප්‍රතික්‍රියා දක්වන එක විතරක් නැවැත්තුවා. නමුත් යහපත් දේවල් ඒ විදිහෙම කරගෙන යනවා, ඇසුර පවත්වාගෙන යනවා, සැමියා පිළිබඳ උනන්දුවෙන් ක්‍රියාත්මක කරනවා, ඒක දැනෙන්නටත් සලස්සනවා. නමුත් අර අකමැති දේවල් වලදී ප්‍රතික්‍රියා කරපු දේ විතරක් පාලනය කරගත්. දැන් එහෙම කරගත්තාම ඇයට දැනෙන්න ගත්තා වෙනදා ඒවා පිළිබඳව කතා බහ කරලා ප්‍රශ්න ඇති කරගෙන ගුටි කන මට්ටමට දුර දිග යනවා. හැබැයි අර තමන් අකමැති දෙයට ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව ටිකක් ඉවසගෙන ඉන්න පුරුදු වුණාට පස්සේ අර ගුටි කන තත්ත්වයට යන්නේ නැහැ. ටිකක් කෑ ගහලා බැනලා ඒක එතනින්ම සංසිඳිලා යනවා. පස්සේ මේ කාන්තාවට තේරුණා ඒක සෑහෙන දුරට ප්‍රායෝගිකයි. ඒක ගොඩක් දුරට ඵලදායකයි. ඊට පස්සේ මේ කාන්තාව තීරණය කළා නම් දෙවනි පියවරකුත් දැන් ආරම්භ කරන්න ඕන. මොකද්ද දෙවනි පියවර? සැමියාගේ තියෙන හොඳ ගතිගුණ පිළිබඳව ටික ටික අගය කරන්නට උත්සාහ කරනවා. දැන් පෞල් ජීවිතයක් තුල බිරිඳගෙන් හරි සැමියාගෙන් හරි අඩුපාඩු වෙනකොට කාලයක් යද්දී ඔවුනුන්ගේ සිත සතන් තුල එක්තරා ගුණමකු භාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ අර වැරදි නිසා හිතාමනාප වෙනකොට තියෙන හොඳ ගුණේවත් අගය කරන්නේ නැහැ. ඒ ගැන කතා කරන්නේ නැහැ. කවදාවත් ප්‍රශංසා කරන්නේ නැහැ. කවමදාකවත් තමන්ගේ බිරිඳගේ සැමියාගේ තියෙන වටිනාකමක් දකින්න ඒක දකිනවා කියන බව අඟවන්නට ලෑස්ති නැහැ. ඒව ඔක්කොම හංග ගන්නවා. ඊට පස්සේ වෙන්නේ දිගින් දිගටම අමනාපය වැඩෙනවා මිසක් කවදාවත් සහනයක් සැලසෙන්නේ නැහැ. ඉතින් දැන් මේ බිරිඳ සහ සැමියා අතරත් මේ තත්ත්වයේ කාලයක් ඇති වෙච්ච ගැටුම නිසා උත්සන්න වෙලා තිබුණා. ඒ නිසා දැන් පළවෙනි පියවර හැටියට ඇය කල්පනා කළා ඉවසනෝ, දෙවෙනි පියවර හැටියට අර මෙතෙක් අඟවන් නැතුව හිටපු සැමියාගේ තියෙන පුංචි පුංචි හොඳ දේවල් පිළිබඳව බොහොම ප්‍රසාදයෙන් සැමියාට ඒ පිළිබඳව දැනෙන හැටියට මේ බිරිඳ කටයුතු කරන්න පටන් ගත්තා. මේකෙන් අදහස් කරන්නේ අර සාමාන්‍ය ලෝකයා කියනා වගේ මුරුංගත්තේ තියලා කටයුතු කරනවා කියන එක නෙමෙයි. හැබෑවටම තියෙන හොඳ ගුණ සිනහවෙන්, කතාවෙන්, හැසිරීමෙන් තමන් සැමියා පිළිබඳව අගයනවා කියන එක සැමියාට දැනෙන්න සැලැස්සුවා. ඒක වචනෙන් කියන්නට ගියොත් ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් හැසිරීම තුළින් දනවන්නට උත්සාහ කළ යුතුයි. දැන් මේ දෙවනි පියවරත් මෙහෙම කරගෙන යනකොට දැන් මේ කාන්තාව අර විරුද්ධ දේවල් වලදී ගැටෙන්න යන්නේ නැහැ. ඒ වගේම පුංචි හොඳ දෙයක් හරි තියෙනවා නම් ඒක බොහොම ඇගයුම් සීලීව කටයුතු කරනවා. මෙහෙම කටයුතු කරනකොට අර ස්වාමියාට දැනෙන්න ගත්තා මේ මිනිස්යාගේ භාවනාවද මොකද්ද කියන එකට යන්න පටන් ගත්තට පස්සේ දැන් සෑහෙන්න හොඳ වෙලානේ. මේ ගිහිල්ලා අර බණ අහනවා කියලා මොකක්ද එකක් අහගෙන ඉඳලා එනවා. ඒක අහන්න ගියාට පස්සේ දැන් සෑහෙන්න ඉවසන්න පුරුදු වෙලානේ. දැන් මගේ ගැනත් ලොකු ඇගීමක් තියෙනවා. එහෙනම් මේකට විරුද්ධ වෙන්න හොඳ නැහැ. මේකෙන් මේ මිනිස්යාට යහපතක් වෙලා තියෙනවා. මේකෙන් අපේ පෞල් ජීවිතයට යහපතක් වෙලා තියෙනවා කියන එක අර සැමියා ටික ටික තේරුම් ගන්න පටන් ගත්තා. දැන් මේකෙන් අපිට ලොකු දෙයක් ඉගෙන ගන්නට තියෙනවා. මිනිස්සුන්ට බන කිව්වට නෙමෙයි මිනිස්සු බනවල වටිනාකම දකින්නේ. අපේ ජීවිතවල ප්‍රායෝගිකව අපිව ක්‍රියාත්මක වෙන්නට දැනෙන්න සලස්සන්න ඕන. අපි බෞද්ධයෙක් නම් අන්‍යාගමිකයෙකුට අපේ ක්‍රියාපටිපාටිය තුළින් දැනෙන්න ඕන බෞද්ධකමේ වටිනාකම මේකයි කියලා. අපි බෞද්ධෝ කියලා ඒගොල්ලොත් එක ගහගන්න මරාගන්න ගියොත් එහෙම බෞද්ධකමේ අනෙකකයි ඇති විශේෂත්වයක් එයයි දකින්නේ නැහැ. ඒ වගේම අපි බණ අහනවා, අපි භාවනා කරනවා කියලා අපි හුවා දක්වන්න, අන් අය හෙලා දකින්න, යට කරන්න, ගැටෙන්න, පිල් බෙදා ගන්නට ගියොත් ඒ භාවනාවේ දහමේ වටිනාකමක් ලෝකයට පෙනෙන්නේ නැතු යනවා. ඒ නිසා දහම වටිනවයි කියලා ලෝකයට දනවන්නට, තව බොහෝ දෙනා ඒ මගට යොමු කරන්නට නම් අපට සිද්ධ වෙනවා ඒවා වචනෙන් කියනවා වෙනුවට ප්‍රායෝගිකව දැනෙන්න සලස්සන්න. ඉතින් මේ කාන්තාව ඒ අතින් ජයග්‍රහණය කළා. ඒ නිසා සැමියා කලකදී තේරුම් ගත්තා මේ මිනිස්සයා මේ පන්සලට යන එකෙන්, බණ අහන්නට යන එකෙන්, මේ භාවනාවයි කියලා කරන එකෙන් මොකක් හරි යහපතක් වෙලා තියෙනවා. ඊට පස්සේ සැමියා ටිකෙන් ටික ඒවට විරුද්ධ වෙන එක නැවැත්තුවා. අඩුපාඩු දැකලා ගැටෙන එක ටික ටික අඩු කරගත්තා. අඩු කරගෙන බණ අහන්න, භාවනා කරන්න පන්සලට යන්න ඕන කියනකොට සැමියත් ඒකට උදව් කරනවා. අන්තිමට මේ විදිහෙන් කොච්චර උපකාර කරන්න පෙළඹුණාද කියනවනම් දවසක් මේ කාන්තාව බිම වාඩි වෙන්න අපහසු නිසා පොඩි පුටුවක් අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා හාමුදුරුවන්ට කියනවා, ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දන්නවද කවුද මේ මට මේ පුටුව හදලා දුන්නේ කියලා? මගේ මහත්තයා මේක හදලා දුන්නේ පහසුවෙන් ගිහින් භාවනා කරන්න, පහසුවෙන් ගිහින් බණ අහන්න කියලා. එතකොට ඉස්සර ඒවට තදින්ම විරුද්ධ වෙලා ගැටුණු කෙනා හාමුදුරනේ දැන් මට ඒවට උදව් කරනවා කියලා අර කාන්තාව ප්‍රකාශ කළා. දැන් මෙන්න මේ විදිහට අපට පුද්ගලයෝ ඕනම් වෙනස් කරන්න පුළුවන්. හැබැයි වෙනස් කරන්නට නම් ඒකේ සාධකය හරියට හඳුන ගන්න ඕනේ. ඒ නිසා අපොයි අපේ බිරිඳත් එක්ක නම් ඕව හරියන්නේ නැහැ, අපේ සැමියාත් එක්ක නම් ඕව හරියන්නේ නැහැ, අපි වැඩ කරන ආයතනයේ ප්‍රධානියොත් එක්ක, සේවකයොත් එක්ක නම් ඔය බණ හරියන්නේ නැහැ කියලා මේවා පැත්තකට වීසි කරන්නේ නැතුව, పూర్ව නිගමනවල එල්ලිලා ක්‍රියාත්මක වෙන්නේ නැතුව, තථාගතයන් වහන්සේ අපට පෙන්වා වදාළ මේ පැහැදිලි ක්‍රමය අපට භාවිතා කරන්න පුළුවන් නම් ගොඩාක් ගැටලු निराකරණය කරන්න පුළුවන්. මොකක්ද මේ පැහැදිලි ක්‍රමය? චතුරාර්ය සත්‍ය හේවත් මේ ආර්ය සත්‍ය පියවර හතර. පළවෙනිම කාරණේ තමයි මොකක්ද ගැටලුව කියලා හරියට අපි තේරුම් ගන්නට ඕනේ. දෙවෙනි එක තමයි එහෙම වෙන්නට හේතුව මොකද්ද? තුන්වෙනි එක තමයි කොහොමද ඒක වෙනස් කරන්නේ? හතරවෙනි පියවර මම ඒකට මොකද්ද කරන්න ඕන? මෙන්න මේ පියවර හතරෙන් අපට පුද්ගලයෙකුගේ දුබලකම් දිහා දකින්නට පුළුවන් නම් ඒ මනුස්සයා වරදක් කළා කියලා Taman තීරණය කරනවා නම් මොකද්ද වැරද්ද? එහෙම වැරද්දක් ඒ මනුස්සයා කරන්නට හේතුව මොකද්ද? ඇයි එහෙම පෙළඹුණේ? කොහොමද ඒක වෙනස් කරන්නේ? ඒකට මොකද්ද කරන්න ඕන? මේ විදිහෙන් අපට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් තමනුත් සැකසিলা අනුනුත් සකසගෙන යහපත් සමාජයක් ගොඩනගන්නට අපට දායක වෙන්න පුළුවන්. ඒ පියවර හතර ක්‍රියාත්මක කරන්න බැරි වුණත් අඩුම තරමින් අනිකා වැරදි කරන්නේ මොකක් නිසාද කියලා ඒ තනත්තාගේ පැත්තෙන් පොඩ්ඩක් එබී බලන්නට පුළුවන් නම් දුර්වල හේතු සාධක නිසායි මිනිස්සු වැරදි කරන්නේ කියන එක අපට හරියට වැටහුනොත් ද්වේෂය අමනාපය වෙනුවට අනුකම්පාවෙන් කරුණාවෙන් ඒ අයට නැගී සිටින්නට අත දෙන්න පුළුවන්. ඒ නිසා මේ කරුණ මනවින් සිහියේ පවත්වාගෙන අන් අය කරන කියන දේවල් නිසා තමන්ගේ මනස කුපිත කරගන්නව වෙනුවට තමන්ට හැඟෙනවනම් අනිකා වරදක්මයි කරන්නේ කියලා අනිකා වැරදි කියලාම නම් තමන්ට තීරණය එන්නේ ඒකෙන් කෝපය මතු කර ගැනීම වෙනුවට ටිකක් උත්සාහ කරන්න අනිකා ඒ බඳු වරදකට පෙළඹුණේ මොකක් නිසාද ඒ සඳහා හේතු සාධක මොනවාද කියලා සොයා බලන්න. එහෙම සොයා බලලා අනුකම්පාවෙන් යුක්තව කරුණාවෙන් යුක්තව තමනුත් රැකිලා අනුනුත් රැකගෙන සමගි සම්පන්නව ජීවත් වෙන්නට හැමදෙනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැමදෙනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණවදාල් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.